Honorable Anuruddha Jayaratna. Anuruddha Jayaratna, you have 12 minutes, please.
Garu niyojaka thanayakathumani palaweniyatama 10 weni paalimeentuwa niyojane karanna me avassawedi e awashya sahayoge shakti ekathu karapu mahanuwara district janathawa hatiyata e wageema man hitanne mage aasana pamanak neme aasana 13 aasana 12 athulata අභියෝගාත්මක මැතිවරණයක් බවට පත් වුණ අපි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පක්ෂ නියෝජනය කරමින් ඉදිරිපත් වෙච්ච මැතිවරණය. ඒ අභියෝගාත්මක මැතිවරණයේදී ආසන 12ක් තුළ වැඩිම ඡන්ද ප්‍රමාණයක් අපිට ලබා දීලා ඒ සහයෝගී ශක්තිය එකතු කරපු ශීලු දෙනාට මගේ ගෞරවය ප්‍රණාමයේ ස්තුතිය පුද කරන්න මේ අවස්ථාවක් බවට පත් කරගන්නවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතනවා අපිට පැවරිලා තියෙන විපක්ෂ කාර්යභාරය ඒ විපක්ෂ කාර්යභාරය මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව වගේම රට වෙනුවෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ වගකීම නිවැරදිව ඉටු කරන්නත් ඒ අවශ්‍ය ඉලක්කයට අපි විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම හැටියට ඒක නිවැරදිව පෙළගස්සන්නත් අපිට කළ හැකි උපරිම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කරනවා කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු ජනාධිපතිතුමා අනුරු කුමාර් දිසානායක මැතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව අපි පළවෙනියටම අධිකරු ජනාධිපතිතුමාට අපි විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුවත් අපේ ගෞරවය ශ්‍රෝතිය පුද කරනවා වගේම අපි එතුමාට හදවතින්ම සුබ පතනවා. ඒක වෙන කොනක කොහෙවත් කොස්සක් තියාගෙන නෙවෙයි නියෝජ්‍ය කතානායකතුමනි අවංකවම මේ රට මොකද නැවත වතාවක් මේ රටට විවිධ අවස්ථා අරගෙන මේ රට වැටෙන්න කැඩෙන්න එහෙමත් නැත්නම් වෙන් වෙන්න ප්‍රශ්න අරුබුද ඇති කරගන්න පුළුවන් තැනක නෙවෙයි මේ රට අවංකවම තියෙන්නේ. ඒ නිසා අපි එතුමාට සුබ පතනවා ජනාධිපතිවරයා හැටියට ඒ බාරගත් වගකීම ඉටු කරන්නත් ඒ වගේම අගමැතිතුමියේ ප්‍රධාන ආණ්ඩුවට ඒ බාරගත් වගකීම මේ රට වෙනුවෙන් නිවැරදි තැනට මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙච්ච තැනට පෙළගස්සන්නත් එතුමාලට ශක්තිය ලැබේවා කියලාත් මේ වෙලාවේදී විශේෂයෙන් ප්‍රාර්ථනා කරන ගමන් අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂය හැටියට අපිට සුබවාදීව ඒ කරුණු කාරණා ඉදිරිපත් කරලා නිවැරදි තැනට පෙළගස්සන්න පුළුවන් හැම තැනකම ඒ වගකීම නිවැරදිව ඉටු කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ කතා කරන මොහොත වෙනකොට අධිකරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එතුමා කරුණු කාරණා කිහිපයක් පිළිබඳව ඉදිරිපත් කරා. ඒ වගේම තමයි අපි බොහෝ අවස්ථාවල දැකලා තියෙනවා මේ උත්තරීතර පාර්ලිමේන්තු නියෝජනය කරපු විවිධ ජනාධිපතිවරුන්ගේ කාලවකවානුවල රාජාසන කතා කිහිපයක් අපි අහුන්කන් දීලා තියෙනවා. ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශනයන් කිහිපයක් අපි දැකලා තියෙනවා. හැබැයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් මේ රාජාසන කතා මේකින සීලු කාරණා කොතෙකුත් දුරට ප්‍රායෝගිකව මහපොළවේ ක්‍රියාත්මක වුණාද කියන ප්‍රශ්නය තමයි පක්ෂ විපක්ෂ අපි සීලු දෙනා ඉදිරියේ තියෙන්නේ. ඒ නිසා මේ වර්තමානයේ අපිට වගකීමක් තියෙනවා ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු කාරණා ප්‍රායෝගිකව මහපොළවේ ක්‍රියාත්මක කරන්න කොච්චර පසුබිමක් තියෙනවද පුළුවන්ද කියන කාරණාවත් ඒ වගේම ෂණිකෙන් සහ මධ්‍ය කාලීන දිගු කාලීන වැඩපිළිවෙල නිවරදිව ඉදිරියට අරගෙන යාමෙත් වගකීම අපිට පැවරෙනවා. මොකද අපි බොහෝ විට දැකපු කාරණා ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරපු අදහස් උදාස් බොහෝමයක් ඉතාමත්ම ඒ අපිට අපි වචනවලට ගත්තොත් අපිට ඒ ආකර්ෂණීය වුණාට මහපොළවේ කොච්චර ක්‍රියාත්මක වුණාද කියන කාරණා පිළිබඳ මේ උත්තරීතර පාර්ලිමේන්තු කලිනුත් නියෝජනය කරපු පුද්ගලයෙක් හැටියට මට ගරු නියෝජ්‍ය කතානායකතුමනි බරපතල ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා. මොකද ඒක සමහර වෙලාවට මේ රටේ ජනතාව සමහර වෙලාවට හිතාගෙන ඉදී නිල් කොළ රතු විවිධ පක්ෂපාත පිළිබඳව බෙදාගෙන වෙන් කරගෙන කතා කරයි. හැබැයි එකම ප්‍රතිපත්තිය පිළිබඳව එදා සමහර විට මෛත්‍රීපාල ජනාධිපතිතුමා පත්වෙච්ච වෙලාවේ කියපු කතාව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත්වෙච්ච කතාව, රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත්වෙච්ච කතාව, නිල් කොළ රතු කෝකට බෙදුණත් සියලු දෙනා එකම කතන්දරේ මේ රාජාසන පුටුවේ ඉඳලා කියලත් කරන්න බැරි වෙච්ච රටක් සමහර කරුණු කාරණාවල. ඒ නිසා මම විශ්වාස කරනවා අධිකරු ජනාධිපතිතුමා මේ කරුණු කාරණා මෙතන ඉදිරිපත් කරනකොට මේක ප්‍රායෝගිකව දැනගෙන අපි සිටිය යුතුව තියෙනවා. අපි කතන්දර අපි කියන කාරණා මතු කරන ඉස්මතු කරන කාරණා කොච්චර ආකර්ෂණීය වුණත් මේක මහපොළවේ ක්‍රියාත්මක කිරීම තමයි අපිට පවතින අභියෝගයේ බාධකය කියන එක පිළිබඳව. ඒකෙදී වේදිකාවේදී පහුගිය කාලවලදී IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අපි ඇති කරගත්ත ගිවිසුම මේ රටේ අත්‍යවශ්‍ය ක්‍රියාත්මක කරපු යුතු ගිවිසුමක්. ඒ පිළිබඳව කිසිම තර්කයක් නැහැ. ඒ වැඩපිළිවෙල නිවැරදිව ඉදිරියට අරගෙන ගියේ නැත්නම් රට හැටියට නැවත අර්බුදයකට ප්‍රශ්නයකට යන එක වළක්වන්න කාටවත් පුළුවන්කමකුත් නැහැ. අපි අද බිලියන 7ක සංචිතයකට ළඟා වෙනකොට මේ ඩොලර් බිලියන 7ක සංචිතය කියලා කියන්නේ මාසයක් දෙකක් තුනක් ඇතුළත නැවත අර්බුද ප්‍රශ්නවලට ගියොත් මේක හිතනවට වැඩිය 2022 වර්ෂයටත් වැටිය බරපතල අර්බුදයකට ප්‍රශ්නයකට යන්න පුළුවන් තත්වයක් තියෙනවා. ඒ නිසා එදා වේදිකාවේදී මොන විදිහට සංශෝධන ඉදිරිපත් කරනවා කියලා කිව්වත් ඒක ජනතාවාදී ගිවිසුමක් බවට පත් කරනවා කියලා අතිගරු ජනාධිපතිතුමා කිව්වත් වර්තමානයේ එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිටපු වෙලාවේදී මේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු මේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා ඒකමතිකව සහයෝගය එකතු කරපු ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකතු වෙච්ච ගිවිසුම ඒ ආකාරයෙන් ඉදිරියට කරගෙන යෑම මං හිතනවා සුබවාදී කාරණාවක්. මොකද ඒක මේ මට්ටමේදී නැවත අපි සංශෝධනයන් වලට ලක් කරලා නැවත වතාවක් යම් යම් වෙනස්කම් වලට ලක් කරන්න ගියොත් නියෝජක කතානායකතුමනි මේක හිතනවට වැඩිය බරපතල ගැටලුවකට ප්‍රශ්නයකට අපි යනවා. ඒ වගේම තමයි එක කාරණාවක් අපි මේ රාජාසන කතාවත් එක්කම මතු කළ යුතුව තියෙනවා නියෝජක කතානායකතුමනි. මේකෙදි අතිගරු ජනාධිපතිතුමා එක කාරණාවක් මතු කරනවා. අපි ආරම්භයේදී හෙක්ටාරයක් එතුමා කියන කාරණයේදී සටහන් වෙනවා. ආරම්භයේදී හෙක්ටාරයක් සඳහා ලබා දුන් 15,000ක පොහොන සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි කළා. තවත් සහනාධාර ලබා දිය යුතු සහන තිබෙනවා නම් අපි සහනාධාර ලබා දෙන්න ලෑස්ති. මේක හොඳයි නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි අපි දීර්ඝ කාලීනව රජය හැටියට ගොවීන්ට වෙච්ච ශක්තිය තුළ අවසාන ප්‍රතිඵලය කොතනද තියෙන්නේ කියන එක පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බැලිය යුතුව තියෙනවා. අපි බොහෝ රටවල් වල ගොවි ජනතාව කෘෂිකාර්මික ජනතාව බොහෝ පිරිස් රජයට රජේ පාලනයට ඒ සියලු කාර්යවලට ශක්තියක් වුණා විනා රජය විසින් මේ කණ්ඩායම් හැමදාම බලාගත් කාලයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැන් තියෙන්නේ. හැබැයි අද අපි මේ පාර්ලිමේන්තුවේ අපි 75ක කාරණා වෙනස් කරන්නද වර්තමාන රජය එනකොට නැවත වතාවක් අපි හැමදාම වැඩි කරන සහනාධාර ටික පිළිබඳවම අපි කතා කරගෙන ගියොත් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැවත අවුරුදු 2-3-5 කෙසේ වෙතත් 2-3කදී අර්බුදයකට යන එක කාටවත් නතර කරන්න පුළුවන් කමක් නැහැ. අපි සමෘද්ධිය වෙනුවට අශ්වැසුම ගෙනල්ලා අවසානයේ අශ්වැසුම කියන එකේ 115%කට ආසන්න ප්‍රමාණයකට ආධාර කරන්න පටන් ගත්තා. නැවත වතාවක් අපි කිව්වා තව 108ක් විතර එළියේ ඉන්නවයි කියලා. ඒකේ 5ක් තෝරාගෙන තව දෙන්න ඇද්ද. එතකොට මිලියන 2ක්. එතකොට මිලියන 2ක් අපි ගෙවල් වල තියලා අපි රජයේ හැටියට උපයන ආදායමෙන් ඒ පිරිස නඩත්තු කරලා අපි රට හැටියට අරගෙන යන්න උත්සාහ කරනවා. මේක කොච්චර ප්‍රායෝගිකද කියන එක පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි කතා කළ යුතුව තියෙනවා. හැබැයි ඊට වැඩිය මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහාම අපිට එකතු කරගන්න පුළුවන්කම තිබුණා නම් උතුරුමැද පළාත්තල කිලෝමීටර 94ක් හැදෙනවා. වයඹ පළාත්තල හැදෙනවා කිලෝමීටර 94ක් සමා වෙන උතුරුමැද පළාත්තල කිලෝමීටර මං හිතන්නේ 104ක්. එතකොට මේකෙදී පුරන් කුඹුරු ප්‍රමාණය විතරක් අපේ සංඛ්‍යා ගණනය තුර මම දැක්ක රිසර්ච් එකේ තියෙනවා 125,000ක් නැවත පුරන් කුඹුරු නැවත වගා කිරීමේ හැකියාව ලැබෙනවා ජලය ලැබෙනවායි කියලා. එතකොට මෙවැනි කාරණා අපි ආරම්භ කළා තියෙන 2016-17 වසරේ ශක්්‍යතා අධ්‍යයනය කළා තියෙන ඊටත් කලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි අද අපි 2024 අවුරුදු 10ක් ගිහිල්ලත් තාම කතා කරනවා ඉරණ මඩුවලට වතුර ගෙනියන විදිය ගැන. අපි මේ පාර්ලිමේන්තුවේ තාම කතා කරන උතුරුමැද පළාත්තල අවසන් කරන එක පිළිබඳව. වයඹ පළාත්තලේ හෙක්ටයාර අච්චර විශාල ගාණක් තියෙන එකට වතුර දෙන එක පිළිබඳව තාම අපි කතා කරනවා. හැබැයි අද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තුල නැවත වතාවක් ගොවි ජනතාවගේ සහනාධාර මත පමණක් ගොවි ජනතාව ඉස්සරහට යන වැඩපිළිවෙල අරගෙන ගියොත් රජයට අවුරුද්දක් දෙකක් සතුටින් වැඩේ ගෙනියන්න පුළුවන් වෙයි. රට හැටියට ඔය කියපු ඉලක්කවලට යන්න පුළුවන්ද කියන එක පිළිබඳ නියෝජ්‍ය කතානායකතුමනි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා රජය හැටියට මම කාරුණික අවධානය ඒ සියලු දෙනාගේ යොමු කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි රජයේ හැටියට හැමදාමත් මේ ගොවි ජනතාව කෘෂිකාර්මික ජනතාව බලාගෙන ඔවුන්ට හැමදාම අතට කීයක් හරි දීලා ජීවත් කරවපු ක්‍රමවේදයේ වෙනුවට ඔවුන් ශක්තිමත් කරලා රජයට ශක්තියක් වෙච්ච කෘෂිකාර්මික ජනතාවක් පෙළගස්සන්න පුළුවන් නම් මේ රටේ ඒ ඉලක්කයට අපි අරගෙන යමු කියන කාරණාව විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි තව එක කාරණාවක්. මොකද මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡාවලදී මතුවෙච්ච කාරණාවක්. ඒ වගේම මේක රට හැටියට යම් විදිහයක අපි සියලු දෙනා අද එක විදිහක මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකේ කාරණාව තමයි රාජ්‍ය සේවයේ ඉන්න ප්‍රමාණයන් පිළිබඳව. මම දැක්ක පෞගිය දිනේදී මාධ්‍ය මගින් පළ කරලා තිබුණා දුමින්ද හුලන්ගමුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකතුමා කියලා තියෙනවා 105,000 විතර ප්‍රමාණයක් ඉවත් කළ යුතුයි කියන යෝජනාව එතුමා මාධ්‍ය කියලා තිබ්බා. මම දන්නේ නැහැ කොයි මට්ටමේද රජයේ හැටියට තියෙන්නේ කියලා. හැබැයි ඒකෙදී අතිගරු ජනාධිපතිතුමා රාජාසන කතාවේදී කියන්නේ අපේ පූර්ණ වගකීම තමයි තෘප්තිමත් රාජ්‍ය සේවය දෙපාර්ශ්වයට ජනතාව සහ රාජ්‍ය සේවකයන්ට ලබා දීම. එතකොට මේ කාරණාවේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බැලිය යුතුව තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන ගිවිසුම් වලදී මේ කියපු එකකතා ටික තවදුරටත් ඉදිරියට අරගෙන යනවා නම් මෙවැනි ප්‍රතිපත්තිමය තීන්දුන් මොන විදිහට අපි ක්‍රියාත්මක කරන්නේ රජයේ ස්ථාවරය මොකක්ද කියන එක මේ උත්තරීතර පාර්ලිමේන්තුවට කිව යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. මොකද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැටියට ඒ අපි ආපු ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක හරි මේන්ටේන් කරගෙන යනවා නම් අපි ඒකේ තියෙන අරමුදල් ටික බලාපොරොත්තු වෙනවා නම් රටේ පරිවර්තන ඒක පදනම් කරගෙන අපි කරන්න බලාපොරොත්තු වෙනවා නම් රටේ තියෙන රාජ්‍ය ආයතන පිළිබඳ ගන්න තීන්දුව තීරණත් ඒකට අනුකූල වේ යුතුව තියෙන නියෝජ්‍ය කතානායකතුමනි. අපි ශ්‍රී ලංකන් එයාලයින් එක වේවා ශ්‍රී ලංකන් එයාලයින් එක අපිට රජයේ සතුව තියාගන්න පුළුවන් නම් හොඳයි. ඒ පිළිබඳ තර්කයක් නැහැ. හැබැයි අපේ ශ්‍රී ලංකන් කියලා ගහගෙන එහාට උඩින් එහාට මෙහාට යන්න යන්න මේ රටේ අහිංසක මිනිස්සු තේකොළ ගන්න සීනි ටික ගන්න පිටි ටික ගන්න ඔය හැම එකෙම බදු මුදල් ටික ගෙවලා තමයි නඩත්තු කරගෙන යන්නේ. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙන්නේ ආයතන පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක පිළිබඳව අපි පැහැදිලි කළ යුතුව තියෙනවා. ඒ වගේම තමයි මේකෙදි සමහර විට ඇවිල්ලා මෙවැනි ආයතනයන් දීර්ඝ කාලීනව රජයේ හැටියට පවත්වාගෙන යනවා. එහෙම නැත්නම් රජය තබාගෙන කටයුතු කරනවා කියන ලේසි. හැබැයි ප්‍රායෝගිකව රජයේ තියෙන ආර්ථික හැකියාවත් එක්ක මේ ආයතන තවදුරටත් නඩත්තු කරන්න පුළුවන්ද කියන එක පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා පැහැදිලි කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද පහුගිය 2023 වර්ෂයට එනකොට බිලියන 700කට වැඩි ප්‍රමාණයක් මේ ආයතන වලින් අපි අලාභ ලැබුණා. එතකොට මේ බිලියන 700 ගානකට එහා ගියපු අලාභ ලැබපු ආයතන පිළිබඳව යම් කිසි විදිහක වෙනසක් අපි කළ යුතුව තියෙනවා. ඒ වෙනස කිරීමේදී මොන විදිහටද රජය පැත්තෙන් ඒකට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක පිළිබඳවත් මේ උත්තරීතර සභාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි පැහැදිලි කළ යුතුව තියෙනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අධිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මගහැරුණු සුවිශේෂී කාරණා දෙකක් විශේෂයෙන් මම සිහිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එතුමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව එතුමාගේ ස්ථාවරයේ එතුමා වේදිකාවේදී බොහොම පැහැදිලිව ඉදිරිපත් කරා. විධායක ජනාධිපතිවරයා අහෝසි කරල ක්‍රමය අහෝසි කරලා මේ රටට වග කියන පාර්ලිමේන්තුවට වග කියන වැඩපිළිවෙලක් එතුමා ඉදිරියට අරගෙන යනවා නම් ඒ පිළිබඳවත් මේ රටේ රජයේ හැටියට දරන ස්ථාවරය මොකක්ද කියන එකත් මේ උත්තරීතර සභාවට පැහැදිලි කිරීම වටිනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද මේ විධායක ජනාධිපති ක්‍රමය ඒ වගේම අපේ පාර්ලිමේන්තුවේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමවේදය ඇතුළත මේ රට පවතිනවා නම් මේ සමස්ත පූර්ණ වෙනසකට මේක පරිවර්තනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙමනම් මොකද්ද රජයේ හැටියට ස්ථාවරය කියන එක ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලම අන්තර්ගත විය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. මොකද මේ සමස්ත ප්‍රතිපත්තියම සමස්ත අපි ගන්න තීන්දුව තීරණ මේ සියල්ලම මේ කියන ආර්ථිකයේ අවශ්‍ය කරන වෙනස්කම් ටිකත් මේ ජනාධිපති ක්‍රමය අපේ පාර්ලිමේන්තු ක්‍රමය අපේ අධිකරණ පද්ධතිය මේ කියන සියලු කාරණා මත රඳා පවතිනවා. මොකද අපි කතා කරන බොහෝ කාරණා පදනම් වෙන්නේ මේ මූලධර්ම ටික අනුව. හැබැයි මේ මූලධර්මයන් රජයේ හැටියට වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක වඩා සුබවාදී තැනකට ගෙනියනවා නම් ඒ පිළිබඳ අපේ විරුද්ධත්වයක් නැහැ නියෝජ්‍ය කතානායකතුමනි. හැබැයි රට හැටියට අපි තේරුම් ගන්න ඕනේ අපි බලාපොරොත්තු වෙනවා කොතෙන්ටද මොන වෙනසක්ද ඒ මට්ටමින් රජය කරන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක පිළිබඳව. මොකද ඒ වේදිකාවේ කියපු කාරණාව අද පාර්ලිමේන්තුවේදී අධිකරු ජනාධිපතිතුමා අනුරු කුමාර සානායක මැතිතුමා ඒ පිළිබඳව මතු කරේ නැහැ කියන එකත් විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි විදේශ සම්බන්ධතා පිළිබඳව අවශ්‍ය කරන ප්‍රතිපත්ති පිළිබඳව ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ පැහැදිලිවම අපි ගමන් කරන මාර්ගය මොකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් මේකදී අපිට ලැබුණේ නැහැ. මම මේ කාරණාව මතු කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි එදා අපි දන්නවා අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගයේදී අපි සමහර වෙලාවට විවිධ රටවල් එක්ක අපේ තිබිච්ච සම්බන්ධතා ඒවා තවදුරටත් තීව්‍ර කිරීම තුළ යම් යම් මට්ටමින් වෙනත් පාර්ශ්ව සමග අර්බුද ප්‍රශ්න රට හැටියට ඇති වුණා. ඒක තමයි
Honorable Member you have one more minute.
එතකොට එවැනි කාරණා පිළිබඳව නියෝජ්‍ය කතානායකතුමනි මම විශ්වාස කරනවා අපි හරි අපේ ප්‍රතිපත්තිය රජයේ හැටියට මොකක්ද කියන එක පිළිබඳවත් යම් ස්ථාවරත්වයක් මේ උත්තරීතර සභාවට අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තිය මොකක්ද කියන එක පිළිබඳව ස්ථාවරත්වයක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් විය යුතුයි කියන කාරණාව. ඒකෙදි සමහර විට සමහර මැතිවරණ වේවා එහෙමත් නැත්නම් අපි සමහර හැසිරීම් වේවා නියෝජ්‍ය කතානායකතුමනි මේවා රඳා පවතින්නේ මැතිවරණක කරපු සමහර දායකත්වයේ මත. ඒවා අපි S2 කින් මේ පාර්ලිමේන්තුවේ දැකලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. සමහර දේශපාලන පක්ෂ නියෝජනය කරලා සමහරු දේශපාලනය කරනවා පක්ෂ හදනවා ඒ කළා මේ පාර්ලිමේන්තුවට එනවා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසනයක් ගන්නවා. හැබැයි මන්ත්‍රී ආසනය ගන්නේ මේ රටේ මිලියන 22ක් වෙච්ච ජනතාවගේ අවශ්‍යතාව මත නෙවෙයි ඔවුන්ගේ අවශ්‍යතාවයේ තියෙන එහෙම නැත්නම් කවුරු හරි ඩයස්පෝරාවේ කණ්ඩායමක් සතුටු කිරීම එහෙම නැත්නම් මූල්‍යම වශයෙන් අනුග්‍රහය දෙන පිරිසක් සන්තෝෂ කිරීම මෙවැනි කාරණා මත පදනම් වෙච්ච මේ පාර්ලිමේන්තුවේ පුටුත් ඉතිහාසයේ ඉඳලා නියෝජ්‍ය කතානායකතුමනි වෙන් වෙලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ කාරණාව පිළිබඳව චීන ඉන්දියාව සහ අනිකුත් ඉන්න ගෝලීය රටවල් සමග අපි රට හැටියට ගෙනියන ප්‍රතිපත්තිය මොකක්ද කියන එක පිළිබඳවත් අපිට ඊට අදාළ අපේ අමාත්‍යවරු යම් පැහැදිලි කිරීමක් කරනවා නම් අපි ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි අනික් කාරණාව නියෝජ්‍ය කතානායකතුමනි අපි පහුගිය 2023-24 වර්ෂයේදී අනපනත් 32ක් ගෙනෙන්න කටයුතු කරා.
Honorable member, your time is up.
Okay. ඒ නිසා මම විශ්වාස කරනවා මේ ආර්ථික පරිවර්තන සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුව ගත්තහම ඒකෙදි කැබිනට් මණ්ඩලය අධීක්ෂණය කිරීමේ බලතල පවා මේ පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඒ නිසා මුදල් කාරක සභාව ස්ථාපිත නොවීම තුළ හෙට දිනේදී ඉදිරිපත් වෙන අතුරු සම්මත ගිණුම පිළිබඳවත් අධීක්ෂණය කිරීමේ බරපතල ගැටලුවක් මතුවෙනවා. ඒකත් රජයේ හැටියට ඔබතුමාලට ඒ කරුණු පිළිබඳවත් මතක් කරමින් නැවත වතාවක් මේ උත්තරීතර පාර්ලිමේන්තු නියෝජනය කරන්න මට ඒ ශක්තිය ලබා දීපු මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවටත් ස්තුතිවන්ත වෙමින් ඔබතුමාට මේ වෙනුවෙන් අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම හිඳිනවා. බොහොමත්ම ස්තුතියි.
Order, please. Parliament will be temporarily suspended for lunch till 1 p.m.